www.talk.nz.
Sri Lanka. Eki yadeshayak udesa pahandura. Navasilanta spur sangvidhane.
Sri Lanka.
Sri Lanka.
Pasiri pasiri siri ni Sri Lanka.
Radio Sri Lanka. Presented by Spur New Zealand. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට Planet FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නවසීලන්ත ස්පර් සංවිධානය සජීවීව තිරින කරන සී සරලංකා ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
සීතල නවසීලන්ත අවකාශයෙන් පටන්ගෙන මුළු ලොව පුරා සිටින සෑම ශ්‍රී ලාංකිකයෙකුම සවනට මේ දිව යන්නේ සෑම සිකුරාදාවකම සවස ඔබ වෙත දිගහැරෙන සී ශ්‍රී ලංකා සජීවි ගුවන්විදුලි වැඩසටහනයි. දයාබර ශ්‍රී ලාංකිකයනි, ඔබ සැමට ආයුබෝවන්. මේ ආසන නොසන සැමටම සෙත් වේවා. අපි ප්‍රාර්ථනා කරනවා විශේෂයෙන් අපේ සහෝදර ශ්‍රී ලංකා වාසීන්ට, ශ්‍රී ලංකාවේ සිටින අපේ සහෝදර සහෝදරයන්ට ඔබට සුබ වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ අලුත් අවුරුද්දේවත් හැමදාමත් අවුරුදු ගාණක් තිස්සේ අපි ඔබට ප්‍රාර්ථනා කරනවා ඔබට යහපතක් වේවා, ඔබට සුබ වේවා. අනේ, එය කවදා සාක්ෂාත් වෙයිද? මේ සුබ දිනය අපේ ආදර ශ්‍රී ලාංකිකයින්ට ශ්‍රී ලංකාවේදී මුණ ගැහෙයිද? එය සිහිනයක්ම වේවිද? තාමත් සිහිනයක් කිය. බලාපොරොත්තු තැබුවා අවුරුද්දකුත් මාස 4කට පෙර. නමුත් තවමත් එය සිහිනයක් කිය. ඒත් අපි ශ්‍රී ලංකාවෙන් පිටත සිට හඳුනා කරනවා, හඳුනා අඳිනවා අපේ ශ්‍රී ලාංකිකින් වෙත යහපතක්ම වේවා කියලා. වෙන මොනවා කරන්නද? අඩුපාඩු ගැන කතා කරන්න තමයි අපි හුඟක්ම සමත්. අපි කිව්වේ මේ ලංකාවෙන් පිටතින සියලු දෙනා. කෙසේ නමුත් අදත් 2021 ජනවාරි 22 වෙනි සිකුරාදාවක්. සති තුනකුත් ගිහිල්ලා මේ අවුරුද්දට. ඒත් අදත් සීසර ලංකා මේ ගුවන්විදුලි වැඩසටහනේ නිෂ්පාදක ප්‍රධාන නිරංජන් පටපැන්දිගේ ඔබට කතා කරන මම රුවන් ප්‍රනාන්දු. නිරංජන් සතුව අද වැඩසටහනේ දිගහැරුම තියෙනවා. මං හැම නිරංජන් අද මොකද කරන්න කියලා. හරි ඒවා ඔක්කොම දිගහැරිලා තියෙයි. පුළුවන් පුළුවන් තැනකින් ඇඟිලි ගහලා උඹත් එකතු වෙයා. දැන් මාත් බලන් ඉන්නේ කොතනින්ද මං එකතු වෙන්නේ කියලා. හොඳ වෙලාවට මුල හරිය මට පැවරුණා. හොඳයි නිරංජන්, අපි වෙනදා වගේම මේ වැඩසටහන ආරම්භ කරමු. සෙත් පතාලා අපි ආරම්භ කරමු. කොච්චර වැරදි තිබුණත් ශ්‍රී ලංකාවේ අපි ඔවුන්ට සමාව දෙමුද? අපෙන් සමාව දුන්නත් නැත්නම් ඔවුන් කරන දේ කරනවාමයිනේ. කමක් නැහැ, අපි දරාගෙන අපේ දුවා දරුවන් වෙනුවෙන්, අපේ ශ්‍රී ලංකා වාසී නෑදෑ හිතවතුන් වෙනුවෙන් අපි නැවතත් අපේ කටහඬ අවදි කරමු. ශ්‍රී ලංකාවෙන් පිටත සිට ඒ කටහඬේ දෝංකාරය වගකීයුත්තන්ට දැනී යහපතක්ම වේවායි අපි තවදුරටත් ප්‍රාර්ථනා කරමින්. මට කියන්නකෝ අද දිගහැරුම මොකක්ද කියලා නිරංජන්.
ඕරුවන් සුබ සන්ධ්‍යාවක් මා දයාබර අසන්රණි. සුපුරුදු පරිදි අපි දෙන්නා දත් එකතු වෙලා ඉන්නවා ඔබ සමග කාලීන දේවල් බෙදා හදාගන්න. ඔබ දන්නවා මගේ වැඩසටහනේ මම බොහෝ දුරට කතා කරන්නේ, බොහෝ දුරට නෙවෙයි ඇත්තටම මගේ හැම වැඩසටහනම මම අද අසරණ වෙලා ඉන්න, ඒ කියන්නේ හිටපු තත්ත්වෙනුත් කබලිනුත් ලිපිට වැටලා තියෙන අපේ මාතෘභූමිය ගැන වෙන දේවල් ගැන කතා කරන්න. ඔබ මා සමග කැමති වෙනවා හෝ කැමති නොවෙනවා වෙන්න පුළුවන්, ඒක ඔබේ ප්‍රජාතන්ත්‍රික අයිතිය. නමුත් මගේ මම බොහොම ඉතාමත් ළඟෙන් මේ හැමදේම සුපරීක්ෂාකාරිය බලන කෙනෙක් හැටියට, හැම පැත්තක්ම බලලා කතා කරන කෙනෙක් හැටියට රට තියෙන තැන නම් ඇත්තරම කියන්න හරිම කනගාටුයි. වෙන දේවල් වෙන්නේ කියලා ආපු විදියට නෙවෙයි. ඒ ගැන දැන් අස්පනා පිටම ඔප්පු වෙලා තියෙනවා, අස්පනා පිටම පේන්න තියෙනවා. අලි දෙන්නම් කුටි දෙන්නම් කියලා බලයට ආපු රජය තාම එක දෙයක්ම කිසිම දෙයක් කරගන්න විදියක් නැතුව හතර ගාති දුවනවා දැන්. ඉතින් ඇයි මෙහෙම වුණේ අපිට? ඇයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගෙන තිබ්බ ඒ බලාපොරොත්තු එතුමා මෙහෙම ඇස්පනා පිටම සුණු විසුණු කරලා දාන්නේ? ඇයි එතුමාට එතුමාගේ පාඩුවේ වැඩේ කරගෙන යන්න ඉඩ දෙන්නේ නැත්තේ? මේවා ගොඩාක් දේවල් කතා කරන්න තියෙනවා. ඉතින් මට මේ පැයක වෙලා මදි. ඇත්තට මං ගිය පාරත් මගේ වැඩසටහනදී ඔබට කිව්වා. ඇත්තරම මේ කියන්නේ දවස් භාගයක් දවසක් කතා කරන්න පුළුවන් තරම් දේවල් මේ වෙනකොට මේ මොහොත වෙනකොටත් රට තුල සිදුවෙනවා. අවසනාව ඒකයි. මීට වඩා දෙයක් අපිට ඇත්තරම නැද්ද රට වෙනුවෙන් කතා කරන්න? මොන ගැනද හොඳ පැත්තක් තියෙන කතා කරන්න අපිට? මොනවද ඉතිරිලා තියෙන අපිට කතා කරන්න? ඇයි මෙහෙම අපේ රට වුණේ? අපේ රටේ මොකක් හරි දෙයක් ගැන, ශ්‍රී විභූතියක් ගැන, මොකක් හරි දෙයක් ගැන, ඒ කියන්නේ ලෝකෙට අලුතෙන් ආපු දෙයක් ගැන අපිට කතා කරන්න කෝ අපිට වාසනාව නෑ. අපි කතා කරන්නේ ඇත්තරම අපේ රටට වෙලා තියෙන වින්නෙහි ගැන. මේ ගැන අපි දැකලා නොදකින්න එකත් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මොකද ඒක අපි එතකොට අපි යුතුයකම් පැහැරීති වෙනවා. මට මේ සමා තැන්වලදී සමහර අපේ ශ්‍රී ලාංකිකව වෙනවා හම්බෙනවා, හම්බෙලා කතා කරද්දී ඒගොල්ලෝ මගෙන් අහන්නේ මොකද දැන් අපේ රට වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒක මේක අපේ රට කියන්නේ මේක මගේ රටක් විතරද? නෑ, අපි හැමෝම මේ රටේ ඉඳන් ආපු කට්ටියනේ. ඒ මම අමතක කරන්න හොඳ නෑ. අපි ආපස්සට හැරිලා බලන්න අපි කවදාද දවසක දැන් මේ කෝවිඩ් වලින්ම ඔබට පේනවා ඇති ලෝකේ හතර වටේම අතරමඟල ඉන්න මිනිස්සු ලංකාවට යන ට්‍රයි කරනවා. තාම මොන ප්‍රශ්න තිබ්බත් ඒ අපේ දෙවියන් අපිට ගීල නිදහසේ වැටලා ඉන්න වතුර ටිකක් නාගන්න පුළුවන් තැනයි. ඉතින් ඒකට දැන් හතර වටේම හැම එක්කෙනා මාන බලමින් සිටින්නේ. ඉතින් ඇත්තටම ඉතින් ඒක තමයි කියන්න තියෙන කණගාටුව. මට මතක් වෙනවා මේ වෙලාවේ නන්දමාලිනීගේ පවන ප්‍රසංගයේ ඇය කිව්වා මේ ගීතයක් ගැන. දැන් මේක අවුරුදු මං හිතන්නේ 20කට විතර කලින් ඇයගේ පවන ප්‍රසංගයේ 20කට වැඩි 25කට විතර කලින් පවන ප්‍රසංගයේ පැවැතු කාලේ ඒක අදට කොච්චර වටිනවද. ඇය කිව්වේ ඒ කවිය මේ ඔගේ ඇයගේ සින්දුවේ පටන් ගන්න කිව්වා මේ කුංකුනාමේ හාමුදුරුව සිරගත වින්දෙද්දී ලියපු කවියක් ඒක. ඒ කවිය මෙන්න මෙහෙම කියනවා. අනේ කූඹින්නේ තොපටත් රජෙක් ඉන්නේ අපට නැත ඉන්නේ ඒ නිසා වෙනි අප තැවෙන්නේ රජෙක් ලැබුණෝතින් කැවුම් කිරිබත් කන්නම් පෙරහැර කරන්නම් සාදුකාරයෙන් ගිගුම් දෙන්නම් අන්නේ රජා අපිට කවද්ද හම්බෙන්නේ ලොකු ප්‍රශ්නාර්ථයක්. ඉතින් එහෙමනම් වෙන්ද වගේම අදත් අපි මේව ගැන කතා කරමු. ඊට කලින් අපි අපව මෙලොවට බිහි කර අපේ සදාදරණීය අම්මා අපේ සදාදරණීය තාත්තා ඒ දෙමාපියන් වෙනුවෙන් අම්මා අම්මා වෙනුවෙන් මේ ගීතේ මම වෙනුවෙන් ප්‍රචාරය කරනවා.
එන්නම් සොයා බිලිඳුනේ දරුවනේ මගේ පැලකින් රජ මැදුරේ දිලිඳුනේ දරුවනේ මගේ පැලකින් රජ මැදුරේ අම්මා බෙරු කිලි කඳුලෙන් මෙලොව මෙතරම් හැදුනේ හැදෙවි රස විවි විවි ලොව කුණලව ලෙසේ අම්මා මෙඋ කිරි කඳුලෙන් මෙලොව මෙතරම් හැදුනේ
ඒ ඔබ හා මාව හැඩගැන්වේ අපාතරින් බෙන් වී ගිය ග්‍රේෂන් ආනන්දෙන් ලස්සන ගීතයක්. ඒ සමගම කවුරුන්ද ඔබව කරපින්නාගෙන ගියේ? කවුරුන්ද ඔබව උකුලේ තියා නැලෙව්වේ? අනේ අපේ ආදර තාත්තලාටත් අපේ ආදර අම්මලාට බුදු වේවා. අපි දෙමාපියන් වැඳා අපි ඉදිරියට යන්න.
ඔරුවන් කතා කරන ගොඩක් දේවල් තියෙනවා. මම විස්තර හොය හොය යද්දි
මං හිතනවා මේ දවස්වල තියෙන මට හැඟුණු ඉතාම බරපතල කාරණයක් ඇරෙට හැමතැනම කියවෙන්නේ දැන් පාර්ලිමේන්තුවේද පිටතින්ද ඔක්කොම මේ වෙබ්සයිට්ස් වලද කතිකයෝද කතා කරන්නේ වරායේ තියෙන ලොකු ප්‍රශ්නයක්
නැගටිව් පරියන්තය. ඔව් ඒකත් එක මාතෘකාවක්.
ඉන්දියාවට දෙනවද නැද්ද
කියන එක. ඔව්. ඒක න හොඳ මේ මම මේ විස්තර හොයමින් සිටිද්දි මට හම්බුණා ඒක න හොඳ ඩිස්කෂන් එකක් යනවා. ඒ කියන්නේ සාකච්ඡාවක් යනවා. ඒ කියන්නේ මේක අර හිරු ඇත්ත ඇත්ත කියන වැඩතරහන තුලින් තමයි මේක මම හොයාගත්තේ. පණුක රාජපක්ෂ තමයි මේක මෙහිව්වේ මේ වැඩසටහන. ඔහු කතා කරා මේ කොළඹ වලායේ නැගෙනහිර පර්යන්ත සුරකීමේ එකමුතු වෙනුවෙන් වරාය ප්‍රගතිශීලී සේවක සංගමේ ප්‍රධාන ලේකම් ශමාල් සුමනරත් මහතා සමගින් ඉතාමත් වැදගත් සාකච්ඡාවක්. අපි ඒ සාකච්ඡාවට දැන් පොඩ්ඩක් සවන් දෙමු.
මොකද්ද මේ වෙන්න යන්නේ? සිදු නොවිය යුත්තක්. ඔබතුමා වරාය සේවකේ වරාය දීර්ඝ කාලයක් වැඩ කරන සේවකෙක්නේ. මුලින්ම අපි පැහැදිලි කරමු වරාය අධිකාරියට අයිති පර්යන්ත කීයක් තියෙනවද? කොළඹ වරායේ පර්යන්ත කීයක් තිබෙනවද?
දැන් කොළඹ වරායේ රජයට අයිති පර්යන්තයයි තියෙන්නේ මේ වෙනකොට.
නෑ මම අහන්නේ කොළඹ වරායේ පර්යන්ත කීයක් තියෙනවද?
මුළු ඔක්කොම පර්යන්ත තියෙනවා. අපේ JCT එක තියෙනවා කියන ජයබහළු පර්යන්ත. ඊට පස්සේ තියෙනවා CICT කියලා හදලා මේ වෙනකොට තියෙන පර්යන්තයක්. ඊට පස්සේ SAGT කියලා තව පර්යන්තයක් තියෙනවා. ඒතකොට පර්යන්ත තුනක් දැනට ක්‍රියාත්මක මට්ටමේ පවතිනවා. ඊට අමතරව UCT කියලා එකක් තිබුණා. දැන් ක්‍රියාත්මක නෑ ඒක.
JCT කියන්නේ ජයබහළු පර්යන්තය.
ජයබහළු පර්යන්තය.
අනිත් පර්යන්තය මොකද්ද
ඔබතුමාගේ? SAGT.
මොකද්ද SAGT කියන්නේ?
සවුත් ආසියා සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්.
ඒක අයිති කාටද?
ඒක අයිති මේ වෙනකොට ජෝන් කීල්ස් 42ක ප්‍රශතයක් තියෙන කොටස් වල. ඊට අමතරව තියෙනවා මර්ක්ස් කියන නැව් සමාගමට එවර්ග්‍රීන් වලට 5% වගේ තියෙනවා මට මතක විදිහට. තවත් නම් දන්නේ නැති 5% විතර ප්‍රමාණයක් තියෙනවා. වරාය අධිකාරියට 15%ක් තියෙනවා.
ඒ පර්යන්තෙත් වරාය අධිකාරියට 15%ක්
15%යි තියෙන්නේ.
අනිත් පර්යන්තය මොකක්ද?
CICT.
මොකක්ද? ඒ කියන්නේ
කොලඹ ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල්.
ඒකේ අයිතිය කොහමද තියෙන්නේ?
ඒක අයිතිය චීනේ සමාගමකට CM සමාගමට තියෙනවා 85%ක්. ශ්‍රී ලංකා වරාය අධිකාරියට තියෙන 15%යි.
ඔව්. අනිත් පර්යන්තය මොකද්ද?
ඒතකොට ඒක තියෙන්නේ අනිත් පර්යන්තය තමයි ECT එක. නැත්නම් නැගෙනහිර පර්යන්තය ඉස් කන්ටේනර් ටර්මිනල්.
හරි. ඒ පර්යන්තය ගැන දැන් ප්‍රශ්නේ තියෙනවා.
ප්‍රශ්නේ තියෙනේ.
හරි. දැන් නැගෙනහිර පර්යන්තය කතාවට අපි එමු.
ඔව්.
එතකොට නැගෙනහිර පර්යන්තය මේ වෙනකොට ක්‍රියාත්මකද?
ඔව්.
මේවුම් ක්‍රියාත්මකයි.
මේවුම් ක්‍රියාත්මකයි.
නැගෙනහිර පර්යන්තය හදන්නේ කොයි කාලෙද?
හදන්නේ 2014 වෙනකොට සියලු වැඩ අවසන් 3/1ක. පර්යන්ත කොටස 400 m 440 ජැටිය කොටස m 600 ඊට අමතරව වැලිපුරවල සීල් කරලා තිනවා තමයි m 200. ඒ ටික කරලා අවසන් වෙනවා 2014 දෙසැම්බර් වෙනකොට.
නැගෙනහිර පර්යන්තය හදන්නේ කවුද?
හදන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය.
මේක වෙන විදේශීය
කිසිම විදේශීය සමාගමක් යන්නේ නැහැ.
විදේශීය රටක්වත් මැදිහත්
නැහැ. අපේ සල්ලි කියන්නේ අපි ලංකා බැංකුවෙන් ඩොලර් මිලියන 80ක ණයක් ගන්නවා. ඒක අපි ගෙවන්නේ මහා බණ්ඩාරගාරයේ නෙමෙයි ගන්න අපි ගන්න එක. එතකොට මේකේ තාක්ෂණය අපේ, මේක ඉංජිනේරු අපේ, ශ්‍රමය අපේ, සැලසුම් අපේ.
දැන් නැගෙනහිර පර්යන්තයට මේ ආසියානු සංවර්ධන බැංකුවෙන් මුදල් ආධාර ගන්නේ නැද්ද? ණය ගන්නේ නැද්ද?
නෑ. ඒක නැගෙනහිර පර්යන්තයට නෙමෙයි ගන්න. ඔය දකුණු කොළඹ වරාය සංවර්ධන. ඒ කියන්නේ අපිට කොළඹ වරාය කියලා අපි ගත්තාම අපිට ඉස්සර තිබුණේ ජයබහුල පර්යන්තේ සහ රජින පාලම විතරයි. ඔය දෙක අතර කොටස තමයි කොළඹ පාලම, මේ කොළඹ වරාය. ඒතර කොළඹ වරාය තුල ගැඹුර මීටර 14.25යි. මේ ගැඹුරු 14.25ක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ විශාල නෞකාවලට. එදා 2000 වසර වගේ හිටියේ අපේ මහින්ද මහත්තයලා, ඊට පස්සේ අපේ හිටිය සභාපතිරු තීරණය කරනවා ගැඹුරින් වැඩි පර්යන්තයක් නිර්මාණය කරන්න. ඒ හරහා තමයි මේ දකුණු දියකඩනේ හදන්නේ. දකුණු දියකඩනේ හැදුනහම ඒ තුල පර්යන්ත තුනක් නිර්මාණය වෙනවා. මේක යහපා ඊට පස්සේ ඒ කාලේ තිබුණා ඒ රිගෙලින් ශ්‍රී ලංකාවට මතක ඇති 2002 2004 ආණ්ඩුවේදී ADB කින් ලෝන් එකක් ඇප්ලයි කරනවා මේ වෙලේ කරන්න. මොකද ඩොලර් මිලියන 400 කට අසන මුදලක් මේකට යනවා. ADB ලෝන් එක දෙනවා. හැබැයි පර්යන්ත තුනක් පුද්ගලීකරණය කරන්න ඕන, JC ටිකක් පුද්ගලීකරණය කරන්න ඕන. ඒකට එකඟ වෙලා මේක කරන්න හිටියේ වාසනාවට 2004 ආණ්ඩුව පෙරලා මහින්ද රාජපක්ෂ මහත්තයා නායකත්වයෙන් එනවා. වරාය ඇමති වෙනවා මහින්ද මහත්තයා. එදා මොකද කරන්නේ? අර ADB ගිවිසුම සංශෝධනය කරනවා. මහින්දර පළවෙනි වතාවට ලෝකේ දෙකක් විතර ADB කින් කියනවා කෙලින්ම අනිවාර්යයෙන්ම ඒවා ප්‍රයිවට් කරනව නැත්තම් දෙන්නේ නැහැ නේද? හැබැයි මහින්ද මහත්තයා බොහොම උපක්‍රමශීලීව දෙකක් විතර PPP ක්‍රමයට යන්නත්, එකක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට පවතින්නත්, අර අපේ JCT සහාය ඉතුරු ටික අපිට ඉතුරු වෙන්නත් ගිවිසුම වෙනස් කරනවා.
නැගෙනහිර පර්යන්තයේ 2014 වසර අවසන් වෙනකොට හදලා ඉවර වෙනවා. 2015 ජනාධිපතිවරණය ඔන්න මෙන්න තියදී මේක හදලා ඉවර වෙනවා. එතකොට 2015 ඉඳන් මේ පර්යන්තයෙන් වැඩ ගත්තේ නැත්තේයි?
ඒක ඇත්තටම තිබුණේ කිව්වොත් එහෙම යහපාන රජයේ තිබුණේ රටේ සම්පත් වලින් වැඩ ගන්න සම්ප්‍රදායයක් නෙමෙයි. මහින්ද රාජපක්ෂ කඳවුර විනාශ කරලා හොරු මෙච්චර ගහරුකම් කරා මේ මතකනේ තිබුණ දේවල් අන්න ඒ තුල තමයි මේ වැඩ කළේ. ඒ කට්ටියට ප්ලෑන් නැත් තිබුණේ නැහැ වරායෙන් කොහොමද වැඩ ගන්නෙ කියලා. එතකොට ඒ තුල මේක නිකන් පර්යන්තයන් මුඩු බිමක් වගේ තමයි තිබුණේ. ඊට පස්සේ අර්ජුන රණතුංග මහත්තයා ආවා ගම මොකද කළේ? මේ අර ඕඩර් කරපු ඕඩර් මොකද ග්‍රැන්ඩ් ක්‍රේන් ඒ ක්‍රේන් ඕඩර් කරපු ඒ අවෝඩ් එක කැන්සල් කළා. කැන්සල් කරන එක තමයි එයාලා කරපු ලොකුම වැඩි.
මොකද මගෙන් අර්ජුන රණතුංග
ඇමතිවරයා ඉන්නකොට එයා තමයි මේ විවසනයේ ඊළඟ පාර්ශවකරු. අද මේ ලංකාවේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඇතුළත් තියෙන ප්‍රශ්නේ ඊළඟ පාර්ශවකරු අර්ජුන රණතුංග මහත්තයා.
යහපාන රජ බලයට එනකොට නැගෙනහිර පර්යන්තය හදලා මේ වැඩ කටයුතු කරන්න පුළුවන් තත්ත්වයක ඔය කිනේදී
තිබිලා තිබුණේ.
ඔව්. ඔතන ඕන් මේක පටන් ගන්න නැත්තේ යහපාන රජයෙන් නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට සහ ජපානයට බදු දෙන්න සියලු කටයුතු සූදානම් කළ තිබුණු තත්ත්වයක්
පැහැදිලියි
තිබුණා කියලා වාර්තා වෙනවා. වෘත්තීය සමිති විදියට ඔබතුමාලා ඒවා තහවුරු කරගෙන තිබුණාද?
ඔව්. මොකද යහපාන රජයේ හැම වෙලේම යහපාන රජයේ තිබුණ රජයේ විසින් මේ ව්‍යාපාර කරන්න ඕනේ නැහැ, පුද්ගලීකරණය කරන්න ඕන. ඒ හරහා තමයි මේක කරන්න ඕන කියන වැඩසටහන තමයි යහපාන රජයේ තිබුණේ. ඒතොර යහපාන රජය ආපු දවසින් ඉඳන් මේ ක්‍රේන් ටික කැන්සල් කරලා උත්සාහ කළේ මේවා යහපාන රජයේ බලයට ගේන්න ඉන්දියාවත් එක්ක වෙච්ච එකඟතාව වෙන්න පුළුවන්. මෝදි ජනාධිපති අගමැතිවරයා මෛත්‍රීපාල මහත්තයත් එක්ක රනිල් මහත්තයත් එක්ක එකඟ වෙලා තියෙන්නේ නැති අපි මොළව බලයට ගේන්න නැගෙනහිර පර්යන්තය වුණ අපිට. එහෙම එකඟ වෙලා තියෙන්නේ නැති.
හැබැයි දැන් බලාගෙන ගියාම දැන් මේක දෙන්න යන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජයෙන්නේ.
අපි කියන්නේත් ඒක තමයි. දැන් අපි දැන් ඉන්දියාවේ බලපෑම අපිට යහපාන රජයට හෝ මේ රජයට ලඝු කරන්න බෑනේ. ඉන්දියානු බලපෑම කාලිංග මාගේ කාලින්දන් තියෙනවා. JR ජයවර්ධන මහත්තයා ඊට පස්සේ ප්‍රේමදාස මහත්තයා මේ හැමදාම ඉන්දියාවේ අපිට පුදුම හැරස්මන්ට් එකක් නිකරන්නේ. එතකොට අපි හොයාගන්නේ හැම වෙලේම මේ හැරස්මන්ට් එකට එඩිතරව මුහුණ දෙන්න පුළුවන් නායකයෙක්නේ. ඒක ඔප්පු කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඇමරිකාවටවත් අහන්නේ නැතුව, ඇමරිකානු ඉන්දියානු ඒවට අහන්නේ නැතුව යුද්ධ ඉවර කරලා අපිට තිබුණා මේ ඉන්දියාවටවත් ඇමරිකාවටවත් නැමෙන්නේ නැති නායකයෙක් කියලා. ඒක නිසා තමයි එයාව අපි ගෙන්න ගන්නේ යහපාන රජයේ පළවා හැරලා. හැබැයි එතුමාටත් සිද්ධ වෙනවා නම් ඉන්දියාවට නැතු වෙන්න කාට කියන්ද මේ දුක?
ඔබතුමාට මම මෙහෙම කිව්වොත් ඔබ පොහොට්ටුවේ වෘත්තීය සමිතිය කියලා වරාය ඇතුලේ. ඒක හරිද?
ඔව්.
පොහොට්ටුව වලට ගෙන්න ආපු වෘත්තීය සමිතියේ නායකයෙක් ඔබතුමා. එතකොට එහෙම වෘත්තීය සමිති නායකයෙක් දැන් අද මෙහෙම කතා කරනවා අපිට විශ්වාසයක් නැහැ කියලා.
ඔව්.
එහෙම බලයටගෙන ආපු ජනාධිපතිවරයා දැන් අපිට විශ්වාස නැහැ කියලා. ඔබතුමන්ලා මොකක්ද හිතන්නේ? ඔබතුමන්ලා ගත්ත තීරණය එදා ඔබතුමන්ලා හිතගත්ත කඳවුර වැරදි කියලාද ඔබතුමන්ලා?
නැහැ, එහෙමයි. එදාම මේ රාජපක්ෂවරු ගැන යම් විශ්වාසයක් රට ගැනත් එක්ක, රටත් එක්ක, දේශප්‍රේමීත්වයත් එක්ක අපිට විශ්වාසයක් ගොඩනගලා තියෙනවා. ඒ විශ්වාසය මත අපි හිතගත්ත කඳවුර හරි. ඒතර තර්කයක් නැහැ. අදරත් අපි දුක් වෙන්නේ නැහැ කඳවුර තුල හිටගත්ත කියලා. මොකද යහපාන රජයේ මේ වෙනකොට හිටියා නම් මීට වඩා හානි වෙලා තියෙන්නේ. එහෙම නම් ඇත්තට ෆයිට් කරන්න හම්බෙන්නේ නැහැ අපිට. ඒ නිසා මොකද අපි දන්නේම නැතුව වැඩේ කරලා ඉවරයි. ඒ නිසා අපිට තියෙන අපි කඳවුර හරි හිටගත් කඳවුර හරි හැබැයි ඒ කඳවුරේ කරන දේවල් වැරදි නම් ඒක ඒ වැරද්ද කියන්න තරම් කොන්දක් අපිට තියෙනවා. අපි ඒකට සන්තෝෂ වෙනවා.
දැන් ඔබතුමල්ලා ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරා. ජනාධිපතිවරයා පැහැදිලිවම කිව්වද 149.51
ඉන්දියාවට
ලබා දෙනවා
කියලා. දෙන්න වෙනවා කියලා කිව්වා. ඒ කියන්නේ ආයෝ එතුමා කිව්වේ විශේෂයෙන්ම විකිණීමක් නෙමෙයි බදු දීමක් නෙමෙයි ආයෝජනයක් සඳහා කතා කරනවා කියලා.
මොකක්ද ඒ කතාව?
දැන් අපිටත් ඒක ප්‍රශ්නයක්. ඇත්තට මොකද අපි දන්න කොටස් වෙළඳපොළ තුල 149කට 149ක් යම් පාර්ශවයකට දීලා ඒකට මුදල් ගත්තයින් පස්සේ ඒක විකිණුවා. ඒක ආයේ තර්කයක් නෑ. එතකොට 49ක් ඔහු සතුයි. ඒ 49 සඳහා රජයේ නියම කරන වත්කම ඔහු ගෙවල තියෙන්නේ. ඒ කියන්නේ 49 අයිතිය ඔහුට. එතකොට අපිට ලොකු ප්‍රශ්නයක් වෙනවා. මේ 49 අයිතිය ඔහුට තියෙනකොට ඔහුට එපා වෙච්ච දවසක මේක විකුණන්නේ කාටද? උදාහරණයකට මේක දෙමළ ඩයස්පෝරාවට එක්කෝ. අපි මොකද කරන්නේ?
දැන් නැගෙනහිර පර්යන්තයේ පිළිබඳව ඔබතුමන්ලා වෘත්ති සමිති ඉදිරියේ ජනාධිපතිවරයාගේ සාකච්ඡාවකට යනවා. ඔය සාකච්ඡාවට ගිහලා ඔබතුමන්ලා කටවහගෙන දෙහිටියේ. ඔවා කතා කරේ නැද්ද? අද ඔබතුමන්ලා මාධ්‍යට ඇවිල්ලා මේ කතා කියනවා. මේ ජනතාවට කියනවා මහා මේ විප්ලවවාදීන් ඉදිරියේ කතා කරලා කියනවා ජනාධිපතිවරයා සමගගේ සාකච්ඡාවේ කටවහගෙන දෙහිටියේ.
පැය දෙකම ආරක් කරනවා. මම හිතනවා ලොකුම සාකච්ඡාව වෙන්න ජනාධිපතිතුමාගේ එතන සාකච්ඡාවක් කියනකට වඩා දේශනයක් කිව්වොත් නිවැරදි. දේශනයක වෙන්නේ එක්කෙනයි කතා කරන්නේ ගොඩක් කට්ටිය අහන් ඉන්නවා. අපි උත්සාහ කරනවා වැලිගම ප්‍රසන්න ඊට පස්සේ අපේ නිරෝෂන් අපි උත්සාහ කරනවා ජනාධිපතිතුමාත් එක්ක කරුණු පහදලා දෙන්න. හැබැයි එතුමා හිටියේ 151.49 තුල දෙවන්තව.
චෝදනාවක් ඔබතුමා කරා.
පැහැදිලිව.
ඔබතුමා ජනාධිපතිවරයාගේ දේශනයක් අහන්න ගියා කියලා ඔය කියන්නේ.
දේශනයක්
කියන්නේ ජනාධිපතිවරයා ඔබතුමාලට වෘත්ති සමිතියේ නායකයෝ විදියට ඔබතුමාට කතා කරන්න අවස්ථාව දුන්නේ නැද්ද?
අවස්ථාව දෙනවා. අවස්ථා කීපයකදී. එතෙන්දී අපි ඒකේ අපේ මතය ඉදිරිපත් කරගෙන යනකොට ජනාධිපතිතුමාගේ අදහස් තමයි අපිට කියන්නේ. ඉතින් අපි ඒකට එකඟ නැති නිසානේ මෙච්චර ෆයිට් කරන්නේ.
ඒ සාකච්ඡාවේදී ඔබතුමන්ලා ජනාධිපතිතුමාට පැහැදිලිව කිව්වද ජනාධිපතිතුමනි අපි මේවට එකඟ නැහැ.
අපිට
විරුද්ධයි.
හැබැයි එතුමා ඉල්ලීමක් කරනවා. ඔව් අපි කිව්වා. හැබැයි එතුමා ඉල්ලීමක් කරනවා මේ භූදේශපාලන ප්‍රශ්න ගැන ඔයාලා හිතන්න. 66 ට්‍රාන්ස්ෂිප්මන්ට් එක නැත්තම් ප්‍රතිපණයන තියෙන්නේ ඉන්දියාව තුල. ඒක අපිට නැති වෙනවා. ඒව ඔයාලා හිතන්න. එහෙම හිතලා මේ 49ට ඔයාලා යෝජනා දෙන්න. හැබැයි අපිට 49ට හෝ 51ට යෝජනා දෙන්න බෑ. මොකද අපි දන්නවා එතුමා හිතන් ඉන්න ඒ තර්ක ටික අපිට අනුව වැරදි.
කොහොට්ටුව බලයට එනකොට නැගෙනීර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරී සතුව ක්‍රියාත්මක කරනවා කියලා පොරොන්දුවක් දුන්නද නැද්ද?
පොරොන්දුවක් විතරක් නෙමේ කොහොට්ටුව බලයට එන ජාතික ප්‍රතිපත්තිය. ඒක කැබිනට් මණ්ඩලය අනුමත කරනවා රාජ්‍ය ප්‍රතිපත්තිය විදිහට. සෞභාග්‍ය දැක්ම අද මේ වෙනකොට රජයේ ප්‍රතිපත්ති විදිහට ක්‍රියාත්මක වෙන්නේ සෞභාග්‍ය දැක්ම. සෞභාග්‍ය දැක්මේ 7 පරිච්ඡේදයේ තියෙන්නේ නැගෙනහිර පර්යන්තයේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය හරහා ක්‍රියාත්මක කරනවා, බටහිර පර්යන්තයේ ඉන්දියාව සහ ජපානය සමග හවුල් ව්‍යාපාරයෙන් කරනවා කියලා ප්‍රතිපත්ති ප්‍රකාශනය තියෙනවා. පොරොන්දුවකට වඩා ප්‍රතිපත්ති ප්‍රකාශනය රජයේ ප්‍රතිපත්තිය බවට පත් කරගන්නවා. රජයේ ඇවිල්ලා මාස ගාන දවස් ගානකට පස්සේ කැබිනට් මණ්ඩලයේ අනුමැතියට දාලා.
ඔව් දැන් ওই සාකච්ඡාවේ ජනාධිපතිවරයා සමග පැවැත්වූ සාකච්ඡාවේ බැසිල් රාජපක්ෂ වරාය සභාපති එයා කතා කරේ නැද්ද?
එතුමාලත් කතා කළා. ඒ කතිය හැමදෙනාම කතා කරන්නේ
වරාය අමතිවරයා කතා කරාද?
හැමදෙලක් කතා කරා.
මේ හැමදෙනාගේ මිස්තාවරේ 49.51ද?
බැසිල් රාජපක්ෂ මැතිතුමා, ඒ වගේම ඕටාබ රාජපක්ෂ මැතිතුමා, අපේ වරාය සභාපතිතුමා, වරාය උපසභාපතිතුමා, කළමනාකාර අධ්‍යක්ෂතුමා, ඊට පස්සේ එතන හිටියා පීබි ජයසුන්දර එතුමා නැච්චර කතා කරේ නැහැ. මේ කණ්ඩායමගේම අදහස තිබුණේ එකම අදහස වෙනස් කරගන්න සූදානම්ම නැහැ කියලා තමයි අපිට පේරුනේ 149.51.
ඔව් දැන් සාමාන්‍ය සුමුණත් මත ප්‍රශ්නය බරපතල තැනකට අවිල්ලන තියෙනවා. ජනාධිපතිවරයා ගාවට ගිහලා සාකච්ඡා කරනවා කියන්නේ අවසානය තමයි.
ඔව්
මුලින් ඉන්නේ වරාය මේ අදාළ ඇමතිවරයා, ඊළඟට සභාපතිතුරු නිලධාරීන් ඔක්කොම පව් කළා තමයි ඔබතුමාලා ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරපත්. ජනාධිපතිවරයා දැන් තීරණය දුන්නට පස්සේ ඔබතුමාලා මොකටද මේ සටන් කරන්නේ? දැන් මොකද්ද මේකෙන් තව දුරටත් බලාපොරොත්තු වෙන්නේ? සටන දිනන්න පුළුවන්ද?
අනිවාර්යයෙන්ම දිනන්න පුළුවන්. මොකද ජනාධිපති බලතල, විධායක බලතල, විවස්ථාදායකයේ බලතල මේ සියල්ලටම වඩා වැඩි මහජන බලය. මේ අපි රජයේ යෝජනාවේක, රටේ යෝජනාවේක නෙමෙයි.
දැන් මේ වෙනකොට ඔය කියන විදිහට ඔබතුමාලා දැන් තර්කයක් ගොඩනගමින් සාකච්ඡා කරමින් උද්ඝෝෂණ කරමින් ඉන්නවා. දැන් මොකක්ද වෘත්ති සමිති 23ක එකමුතුවක් නේ දැන් මේ නැගිනර පර්යන්තයේ බේරා ගැනීම, සුරැකීමේ ජාතික
වෘත්ති
සමිති ව්‍යාපාරයේ. ඉතින් ඔබතුමා 23ක් ඉන්නවා. දැන් ඊළඟ සටන මොකක්ද? දැන් ඔබතුමාලට පුළුවන් ඔන්න සමගි ජන බලවේගයත් එක්ක එකතු වෙන්න, ජනතා විමුක්ති පෙරමුණත් එක්ක එකතු වෙන්න, දේශපාලන පක්ෂයක හයියක් එපැයි. මොකක්ද කරන්න බලාපොරොත්තු?
කිසිම දේශපාලන පක්ෂයක හයියක් ඕනේ නැහැ. මේ කරන්නේ අපි ආණ්ඩු පෙරලන වැඩසටහන නෙමෙයි. මේ කරන්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරවීම සඳහා කරන බලපෑම.
කොහොම වුණත් ඔබතුමා පොහොට්ටුවේ මේ කුඩේ යටනේ ඉන්නේ. ඔබතුමා පොහොට්ටුවේ මේ නිලලත් සමාජිකයෙක්. ඔබතුමා දේශපාලනේ මේ කරනවා ඔය කියන විදිහට මේ පොහොට්ටුවේ. ඔබතුමාට පුළුවන් ද ඔහම කෙලින් හිටගෙන ඉන්න? ඔබතුමාට බලපෑමක් එන්නේ නැද්ද? ඔබතුමාලාව බිලීබා ගන්න අපි දන්න උත්තර සමිතියේ නායකයෝ අනන්ත අප්‍රමාණ දේශපාලන අධිකාරියට බිලි වෙනවස් තා තියෙනවා.
අර කොයි වෙලේකවත් ඔබ මරනවා මේකෙන් අයින් යන් කියලා කියලා නැහැ. අපිටත් තියෙන අනන්නතාවයක්.
අර ඔබතුමා කියන්නේ මේ වෙනකොට මොනවහොව බලපෑමක් තිබෙනද
උදේ. බලපෑම් තියෙනවනේ අපිට කියනවා අයින් මේක අතාරින්න මේක කරන්න
එපා. කවුද කියන්නේ?
ඒ කියන්නේ මෙහෙමයි. ආණ්ඩු පාර්ශවයෙන් ඇමතිවරු ඊට පස්සේ ඒකට සම්බන්ධ වෙලා ඉන්න කට්ටිය කතා කරන වැලිගම අයින් කරහන් දැන් මේ ආණ්ඩුව වැටෙනවා මෙහෙම ගියොත් එහෙම. අපි වැලිගම කියන්නේ මෙච්චරයි. අපි කියන්නේ මෙච්චරයි. ආණ්ඩුව වැටෙන එක නවත්ත ගන්න පුළුවන් ආණ්ඩුවටම. මේ අපි කරන්නේ මොකද්ද? ආණ්ඩුව හරි පාරේ යවන එක. අපි කරන්නේ ආණ්ඩුව විරුද්ධ දෙයක් නෙවෙයි.
දැන් ඔබතුමන්ට යහපාලන රජය පළවා හැරලා 69 ලක්ෂයක් ජනතාව පෙළගස්සලා ගෙනාපු ආණ්ඩුව මේකද දැන් ඔබතුමන්ලා කියන විදිය. ඔබතුමන්ලාට මේ පාර පෙන්වන්නද? ඒ කියන්නේ මේ නායකයෝ මේ බලයට එන්නේ මේ තව ගහකින් පාර අහගන්නද?
නෑ.
වැරදි පාරවල් වල යනකොට අපි මේ පාර පෙන්වනවලු හරි මගට ගන්නවලු. මොකද්ද මේ?
ඇත්තට මේක විහිළුවක්. ඔය ඔබතුමන් කියන විදියට හරි ජනාධිපතිතුමාට පාර පෙන්වන්න අපි ඕනේ නෑ. මොකද එයාලගේ දැක්ම දර්ශනය ඉදිරිපත් කරලා නෙන්නේ. අපි කියන්නේ ඒකෙන් පොඩ්ඩක් එහාට යනකොට අපි ඒකට විරුද්ධ වෙනවා. මොකද අපිට රෙද්දක් ගන්න පාර යන්න තියෙන දෝ. ඉන්දියාව ඉල්ලනවා නම් චීනෙට මෙතන දීපු නිසා ඉන්දියාව ඉල්ලනවා නම් අපි කරන්න ඕන ආරක්ෂා ප්‍රශ්නය නම් ඉන්දියාවට තියෙන්නේ. අපි කළ යුතු වෙන්නේ හම්බන්තොටවරයේ ගිවිසුම තව අඩු කරන්න ඕන. අවුරුදු 100කට දීලා තියෙන්නේ. ඒක අඩු කරන්න ඕන. පෝට් සිටි එකේ ආයෝජන කරන්න දෙමු. ඔය කියන ආයෝජකයාට එන්න කියමු ඒවට. කිසි ගැටලුවක් නැහැ. තව අපේ වරාය ව්‍යාපෘති ඉදිරියට කෙරේ. ඒවට ආයෝජකයෝ ගේමු. අපි ආයෝජනයට විරුද්ධ නැහැ. ආයෝජන කියන්නේ ඩොලර්. එන්න ඕන රටට. හැබැයි නැගිටින පරයන්තර නෙමෙයි. අපිට 100ක් කරන්න පුළුවන්කම තියාගෙන ඇයි අපි 151කට try කරන්නේ? අපිට සල්ලි තියෙනවා නම්, අපිට දැනුම තියෙනවා නම්, අපිට සේවකයෝ ඉන්නවා නම් ඇයි අපිට කරන්න බැරි? අපිට අවශ්‍ය වෙන දේශපාලන තීන්දුව විතරයි. ඒ දේශපාලන තීන්දුව ගන්නකොට ඒකට බලපෑම් කරන ඉන්දියාව නම් ඒක ජනාධිපතිතුමාගේ වගකීම. ඒකෙන් කොහොමද අපි ගැලවෙන්නේ කියලා? මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කොන්දක් නැහැ කිය කිය අපි විහිළු කළා. හිතන් හුටන් කිය කිය අපි සෑහෙන දේවල් කිව්වා. හැබැයි මෛත්‍රීපාල මහත්තයර කොන්දක් තිබුණා නගර පරයන්තයේ අන්තිම මොහොත වෙනකන් නොදී ඉන්න. ගිවිසුම් ගැහුවා කිව්වා, මොනවා හරි එකගතාවේ වුණා කිව්වා, මොනවා හරි අදගෙන මොනවා හරි කපටිකමින් හරි ඒ අවුරුදු පහ තුල මේක දෙන්න දුන්නේ නැහැ. අපේ අවුරුදු පහ තුල පළවෙනි අවුරුද්දේම අපි දෙන්න වෙනවා අපිට. මේක ඛේදනීය තත්වය. මේක තමයි අපි කියන්නේ. අපි පත් කරපු ආණ්ඩුව, අපි හදපු ආණ්ඩුව, අපි රකින ආණ්ඩුව. අපිව රකින ආණ්ඩුව නෙමෙයි. අපි මේක රකිනවා. මොකද තාමත් රකිනවා. මොකද මේ කට්ටිය පන්නලා ගේන්නේ කවුද? ඒ ගේන්නේ මේක මිරිසල දෙනවා. ඒ නිසා අපිට පුළුවන් මේක අපි විශ්වාස කරනවා. දෙවන්ත ව්‍යාපාරයක් කරහා අපි මේ වැඩේ නවත්ත ගන්නවා. නවත්ත ගන්න අපි මේ රටට ගේන රටේ ඩොලර් උනන උල්පත වහන්න අපි තියන්නේ නැහැ.
දැන් ඔබතුමාට බොහොම ස්තුතියි මේ සාකච්ඡාවට සම්බන්ධ වුණාට. ඇගිනීර පරයන්තය අපේ රටේ වත්කම, අපේ රටේ සම්පතක්. ඒක රජයත් පිළිගන්නවා, කවුරුත් පිළිගන්නවා. අපි බලා හිඳිමු හිරු ඇත්ත විදියට මේ නැගිනීර පරයන්තයේ අනාගතය කෙසේ විසඳෙයිද කියලා.
නෑ, මේක දැන් අපි සාමාන්‍ය ජනතාවක් ඕක ඇහැව්වොත් ටිකක් හරි දැනුමක් තියෙන, දේශපාලන දැනුමක් තියෙන හා රජයේ වැඩ කටයුතු කරන්නේ කෙසේද කියන එක දන්න මිනිහෙකුට පමණයි ඔය කියන ඔක්කොම තේරෙන්නේ. සාමාන්‍ය 69 ලක්ෂයෙන් හරි අඩක්වත් ඔය කියන්නේ මොකද්ද කියලා තේරුමක් නෑ.
කිසිම දෙයක් තේරුමක් නැහැ. දැන් එහෙම තේරුමක් තියෙනවා නම් මම උදාහරණයක් කියන්නම්. අර ධම්මික පැණිය දැන් නවත්තලානේ තියෙන දෙන්න එපා කියලා. දැන් ඊයේත් ඒ මිනිස්සයා නොමිල බෙදා දීලා. ඊයේත් 5000කට වැඩි සෙනගක් ඇවිල්ලා ඒක ගන්න. ඉතින් මේ ධම්මික පැණිය බීපු අර පාර්ලිමේන්තුවේ හිටපු
මේ රාජ්‍යමති
පියල් මේ ප්‍රසන්න මේක මතක නැහැ. අපේ ඔහුට
මේ නිශාන්ත
පියල් නිශාන්ත ඔහුට හැදිලා ධම්මික පැණිය බීලා පාර්ලිමේන්තුවටම ගෙනල්ලා. ඉතින් මෙච්චර දේවල් බෙද්දි මේ මාධ්‍ය තුලින් මේව උලුපොලුප පෙන්නලා දෙද්දි ඇයි මේ මිනිස්සු මෙච්චරටම නීචද? අපේ මිනිස්සු මෙච්චරටම ඇයි මෙච්චරම බය අඩු වෙන්නේ? ඇයි අපි මොකද්ද මේ පැණිය බිව්වයි කියලා දෙන දේ?
ශ්‍රේෂ්ඨ ජාතිය
කියලා වැඩක් නැහැ. මේ ඔහුගේ සාකච්ඡාවේදී මට එක දෙයක් අහුණා. මේ රුවන් මේ ඔයා නොටිස් කරලා දන්නේ නැහැ. ඒක මේ කවුද? ශමාල් සුමරත්නගේ මේ වරාය සූර්තිය සමිති මේ 23 ප්‍රධාන ලේකම්. ඔව් කිව්වා මේ යහපාලන ආණ්ඩුව තිබුණා මේ වෙනකොට මේක මේගොල්ලෝ දන්නේ නැතු මේක දීලා ඉවර කරනවායි කියලා. ඒනට ඔහුගේ කතා ඒ කතාවේම අන්තිම හරිය ඔහු කියනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති හිටපු ජනාධිපතිතුමා ඉන්න කාලේ හිටන් හුටන් කී කේ විහිළු කරාට අවුරුදු 5ක් මේක නොදී කොහොම හරි බොරුවෙන් කරලා රැකගත්තයි කියලා වෙරලා. ඉතින් ඔය එතන පරස්පර විරෝධී කතාවක් ඔය කියන මට ඒක තේරුණා ඉතින්දී. ඒ කතාව ඉතින් ඒ කියන්නේ යහපාලන ආණ්ඩුව රැකගත් එක මේගොල්ලෝ පළවෙනියා මේ වතාවෙම දෙන්න ලෑස්ති වෙනවා. ඇයි මේ නැගෙනහිර පර්යන්තර මේ හැගගෙන ඉන්නේ? ඇයි අර ඔහු කියන විදියට ඇයි අපිට වෙන එකක් දෙන්න බැරි? උතර තමයි තියෙන ප්‍රශ්නේ. මේ මෙතන ඒ කියන්නේ මෙතන අපි නොදන්න අපි කාටවත් නොපෙනෙන දෙයක් තියෙනවද මෙතන? අපි මේ වැඩසටහන පටන් ගන්න ඉස්සෙල්ලා ඔගෙන කතා කරද්දී රුවන් මට රුවන් කිව්වා එකම එක පුජ්‍යලයි මේකට අකමැති දැන්ට අගමැති මහින්ද රාජපක්ෂ කියලා. ඔව් එතුමායි මේ தත්ත්වය තමයි. ඒ පොසිෂන් එකේ තමයි ඉන්නේ. අනිත් කවුරු කැමති වුණත් එතුමායි ඉන්නේ නැගෙන පාර්ලිමේන්තුවේ දෙන්නේ නැහැ කියන මේකෙන් මම දැක පාර්ලිමේන්තුවේ ඒකන කතා කරනවා.
ඔව් ඒක එහෙම තිබුණා. නමුත් අපි දැනට මොකද වෙන්නේ කියලා මට්ටම් කියන්න තේරුමක් නැහැ. නමුත් ඔය දාපු වීඩියෝ එක දාපු සාකච්ඡාව අද දවසේ
ආණ්ඩුව බලයට ගේන්න මහන්සි වෙලා මේ වැඩ කරපු කියන්නේ බර කරට අරගෙන කඩේ ගියපු අපි කියන බොයිස් කට් දෙන්න අපෝ දැන් ඔය එක නම් වලින් කියන්නේ හාමුදුරු සෙට් එකක් හිටියා හාමුදුරු කොට්ටාසියක් හිටියා මහානායක හාමුදුරු එමෙ කියන පොඩක් අහලා බලන්න අදේ හාමුදුරුවනේ හිතන තත්ත්වෙ මොකද්ද කියලා වෙලා.
පවතින මේ රජයේ දැනගන්න ඕන අභයාරාමයේ මොකද්ද කියලා. මෙතෙන්ද අභයාරාමයේ කියන එක නතර කළා. මහින්දාරාමයේ කියන කතන්දර පවා ආවා. දෙවිවරු ළඟට ගිහිල්ලා උපුල්වන් දෙවියන්ගේ ඉඳලා සංදේශ හදලා දෙවිවරුන්ට හදන්න පුළුවන් ද අපිනෝ හැදුවේ. හැබැයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට වංකුවමනාවක් තියෙන බව පේනවා. එතුමා වටා ඉන සමහර උදවියට ඒ ඕනකම තියෙනවද කියන එක ප්‍රශ්නයක්. එතුමා හුඟක් සැලකිලිමත් වෙන්න ඕන දැන් වෙනකොට ජනතාව අතරා මහා සංඝ රුවන අතර තියෙන්නේ බරපතල කලකිරීම. ඒවා එහෙම තියාගන්න මේ පාලනයක් ඉස්සරහට ගෙන යන්න යනකොට අත්විඳැකි ඉරණම පිළිබඳව අපි කල්පනා කරනවා.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය රැක ගැනීමේ සටනක නිරත වෙන්න වෙලා තියෙනවා. මට අද උදේ කියවුනේ දළදා හාමුදුරු වහන්සේ දළදා මැදුරු රකින්නා වගේ නැගෙනහිර පර්යන්ත රකින්න අපි ඉදිරිපත් විය යුතුයි කියලා. ඒක අපේ යුතුකමට අපිට වැඩියෙන් ආදායම් ලැබෙන ආයතන. අපිට කිසිම නායක නැතුව ගොඩනගාගෙන යන්න පුළුවන් වරායක්. මේ ඉන හැම ආණ්ඩුවක්ම ඇමරිකන් කාර්යය, ඉන්දියන් කාර්යය, චීන රට සතුටු කරන්න මහන්සි ගන්නවා මිසක් මේ ශ්‍රී ලංකාවේ ජනතාව සතුටු කරන්න කවද්ද උත්සාහ කරන්නේ? අපි සතුටු කරන්න බැරි. අපි මේ සතුට ලබා ගැනීම සඳහාපත් කරපු ආණ්ඩුවක් වෙටි.
දැන් නායක හඳුරන්නේ අපිට හිතා ගන්න බෑ දැන් අපි විපක්ෂයද ආණ්ඩු පක්ෂයද කියලා. මොකද එහෙම තත්ත්වයක් අපිට ඇති වෙලා තියෙන්නේ ජනාධිපතිතුමා රටට ආදරේ කෙනෙක් කියලා අපි විශ්වාස කරනවා පිළිගන්නවා. ඒ නිසානේ අපි මේ අවුරුද්දකට යහපත් එතුමා බලයට ගෙන්ද නිදි නඳුක් වින්ද ඒ බලයට ආවට පස්සේ එතුමන්ලා විවිධ ආකාරයෙන් වටලනවා විවිධ කණ්ඩායම්. හෙට දවසේ අපේ අභියෝගයක් හැටියට අපි ඉදිරියේ තියෙන එදා හම්බන්තොටවරයි දැන් කොළඹ වරයි මේ සිද්ධියේදී මහා සංගරත්නයේ හැටියට අපි මොණියම්ම හෝ මිලක් මිලක් කියලා කියන්නේ මං කියන්නේ මෙතන ප්‍රයිස් එක. ඒකට ලේ මිලක් නම් ඒ ලේ මිල දෙන්න අපි ලෑස්ති. ඒකට මොකක් හෝ ඉදිරිපත් වෙලා අපි මේ ආරක්ෂා කරගත යුතුම වෙනවා.
අපිට මට මතකයි මහින්ද රාජපක්ෂ මැතිතුමා වේදිකාවේ ඉතා බරපතල ප්‍රකාශයක් කරා විදේශ සමාගම් වලට මේ විදේශ සමාගම් මිලදී ගන්න සියලුම ජාතික සම්පත් නැවත බලහත්කාරයෙන් හරි පවර ගන්නවා කියලා. එහෙම කියපු අය අද බලයට ඇවිල්ලා නැගෙනහිර ජටියේ ඉන්දියාවේ අදානි සමාගමට බදු දෙන්න උත්සාහ කරනවා. ඒක නිසා මේක පරාජයට ලක් කරන්න ඕන. වරාය වෘත්තීය සමිතිත් එක්ක ජාතික සංවිධාන අත්වල් බැඳ ගන්නවා. ගන්නා ඕනම තීන්දුවකට ජාතික සංවිධානයේ හැටියට අපි සහයෝගය ලබා දෙනවා කියන කාරණා මේ වෙලාව මතක් කරනවා. හිස් මෝටාර උණ්ඩේ ප්‍රයෝජනෙට ගන්නේ ආචාර වෙඩිමුර පවත්වන්න විතරයි. හිස් උණ්ඩ වලින් පුස් උණ්ඩ වලින් පෙඩි තියන්න පුළුවන්කමක් නැහැ. දැන් අපිට තේරෙන විදිහට හිස් මෝටාර උණ්ඩයක් තමයි කරේ තියාගෙන රටවටේ ගිහිලා තින්නේ කියලා අපිට කියන්න වෙලා තියෙනවා.
රටකරවන්න නම් නන්දා මාලිනිය කියන විදියට මීට අවුරුදු 20 ගානකට 25කට විතර කලින් කිව්ව විදියට මේ තියෙන අපේ වස්තු අපිට මේ ආවේනික දේවල් අපේ රටේ උරුමය විකුරන්න ඕන. එහෙම නැත්නම් ඉතින් අපිට මං හිතන්නේ මගක් නැහැ.
මහාචාර්ය සුනිල් ආරියරත්නගේ පදමාලාවක් වෙන්නට ඕනේ
මට. ඔව් අනිවාර්යෙන්ම. මොකද ඔහු දැක්ක මේක අවුරුදු 20 ගානකට කලින් 20-30 ගානකට කලින් මේ විනාශය වෙන හැටි. මේක අවුරුදු 72ක් තිස්සේ වෙන විනාශයක්. මේක මොන ආණ්ඩුව මොන රජ ආවත් මේ මම පෞගිය දවසක රුවන් මේ වැඩසටහනක් ඇව්වා මේ විජේදාස රාජපක්ෂගේ ඉන්ටර්වියු එක. ඒ මේ TV එකේදී මම හිතන්නේ මම එක ගැන කතා කරාද කොහෙද. ඒකේ දෙවෙනි කොටස දැන් ඇවිල්ලා තියෙනවා. ඒකේ එක තැනක ඔහු කියනවා සිරිමා බණ්ඩාරනායක මැතිනිය රට භාර දෙද්දී JR-ට 78 විවෘත ආර්ථික මේකෙදී බිලියන 7ක අතිරික්තයක් එක භාර දීලා තියෙන්නේ. කවුරුත් අපි දන්නේ නැහැ ඒක. ඒක ඉතින් බලන්න. ඒ කියන්නේ 78 වෙනකන් අපි හිටියේ කොහෙද 78 මහයාතක නෙමෙයි අවුරුදු 30 ගානක් ඈතනේ. අවුරුදු 30ක් 40ක් ඈත. ඊට පස්සේ තමයි මේ ඔක්කොම විනාශයම වුනේ. කවුද මේව කරේ? කාර්ද මේකවක් කියන්න ඕන. මේ සීගිරිය ගැන කියද්දි මට මතක් වුනේ මේ දවස්වල උදයංග වීරතුංග ගේනෝනේ මේ යුක්‍රේනයෙන් ටුවරිස්ලා මේ රටේ ආර්ථිකය නංවන්න කියලා ඉරලා මේ මම දැක්කා ඔහු සමග ඔහු මේ යුක්‍රේන ජාතිකයන් සමග සීගිරි පව්වේ සීගිරි බිසිතුවම් වලට පිටුපාලා ෆොටෝ එකක් කරන් තියෙනවා. එතන සිංහලෙන් ගහලා තියෙනවා, ඉංග්‍රීසියෙන් ගහලා තියෙනවා, දෙමළ භාෂාවෙන් ගහලා තියෙනවා ඡායාරූප ගැනීම සපුරා තහනම් කියලා. එතකොට මේ මුන්ට බලපාන්නේ කාගේ නීතියද? එක රටක් එක නීතියක්, ඒක හීනයක්. ඉතින් අසන්නේ නී ඔබ මේ සමන් දෙමින් සිටින්නේ
ශ්‍රී ලංකා සජීවී ගුවන්විදුලි වැඩසටහනටයි. ඔබට හැකිනම් අපිට කතා කරන්න 81.5 81.2 81.5 81.2 ඔබත් අප සමග සාකච්ඡා කරනවා නම් අපි බොහොම කැමතියි.
ඔව් පෞගේ දවසක අනුර කුමාර දිසානායක ඉතා වැදගත් කතාවක් කරා පාර්ලිමේන්තුවේදී. අපි අහලා බලමු ඔහු මේ කතා කරේ මේ කැසට් ගහන වේගෙන් ගහන ගැසට් ගැන. අහලා බලමුකෝ.
ලංකා බැංකු සාඛාවෙන් මිලියන 1150ක ණය මුදලක් DS ගුණසේකර සමාගමට නිකුත් කොට ඇති බව. ත්‍රේ ණය මුදල ලබා දී තිබුණේ එළබෙන අයවැය ලේඛනයේදී සිගරට් මිල ඉහළ යන මායයි කියලා උපකල්පනය කරමින් එහි අයිතු ලාභය ලබා ගැනීම සඳහා සිගරට් තොග එක් රැස් කර ගැනීම සඳහා ප්‍රෙජ් ලෝන් එකක් විදියට තමයි මෙම ණය මුදල ලබා දී තිබෙන්නේ. මායේ කරුණ කිව්වාට පස්සේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙක් මා දැක්කා මාධ්‍ය හරහා. මායේ කියන ලද කරුණ අසත්‍ය ප්‍රකාශ කොට තිබෙනවා. මා ඉතාමත් වගකීමෙන් ගරු කතානායකතුමෙන් කියන්නේ, කටුවන ලංකා බැංකු සාකාවෙන් සිගරට් මිල මිල ඉහළ යනවා යැයි කියන උපකල්පනය මත DS ගුණසේකර සමාගමට රුපියල් මිලියන 3150ක ප්ලිට් ලෝන් එකක්, ඒ කියන්නේ බහඬ තොගය තමයි ගැරන්ටියට තියන්නේ, ලංකා බැංකුව සතුව තිබෙන්නේ එම සිගරට් තොගය ගබඩා කරට තිබෙන ගබඩාවේ යතුර පමණයි. ඒක තමයි ප්ලිට් ලෝන් වල ක්‍රමය. එතකොට ඒ හරහා තමයි මේක නිකුත් කොට තිබෙන්නේ. ඒ නිසා මා ප්‍රශ්නේ නැගුවේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියද, ඒ කියන්නේ ලංකා බැංකුව රජයේ ආයතනයක් හැටියට ආණ්ඩුවේ සංවර්ධන ක්‍රියාදාමයට කෙසේද හිත කරවන්නේ මෙවැනි සිගරට් තොගයක් එක්රස් කර ගැනීම සඳහා කෝටි 315කට අධික ණය මුදලක් ලබා දී. දෙක, ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවට පත් වී තිබෙන්නේ දුම්මැටි පරිහරණය අඩු කිරීම. හැබැයි එවැනි ප්‍රතිපත්තියක් තියෙන ආණ්ඩුවක් ලංකා බැංකුවේ ප්ලෙජ් ලෝන් එකක් කරහා කෝටි 315ක සිගරට් තොග එක්රස් කරගන්න ලබා දුන්නේ ඇයි? තුන්වෙනි කරුණ තමයි ගරු කතානායකතුමනි මා මතු කරපු සිගරට් වැඩි විය හැක්කේ සිගරට් වලට බද්දක් පැනවීම හරහා. එනිසේ බද්ද එන්න තියෙන බහණ්ඩාගාරයට ආයුතු බද්ද ලංකා බැංකුව සහ DS ගුණසේකර කියන සමාගමේ එක්වී සිගරට් තොග එක්රස් කොට එම සමාගමට ලබා ගැනීම සඳහා දරන ලද ප්‍රයත්නේ. ඒ තමයි මම පෙන්නුම් කරලා තිබුණේ. ඒ කරුණු එකින් එක මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරා. මේ කරුණු අසත්‍ය නම් ගරු මුදල් අමාත්‍යතුමා මහින්ද රාජපක්ෂ ගරු අගමැතිතුමා, විශේෂම කටුවන එතුමාගේ දිස්ත්‍රික්කයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලංකා බැංකු සාකාවක්, ඒ වගේම එතුමා දන්නවා එම සමාගමේ වර්තමාන හිමිකරු මුදිත, එතුමා නිරන්තරයෙන් එතුමාගේ වාහනේ හිට මෙහෙට යන කෙනෙක්, ඒ වගේම පුල්මුඩේ කණිජවලි සංස්ථාවේ සභාපතිවරයා, අනුරාධපුරේ ගියාට පස්සේ නතර වෙන ගෙදර සමහර ඇමතිවරු කොළඹ ඔහුගේ ගෙවල් වල තමයි නතර වෙලා හිටියේ. මා අවශ්‍ය නම් කියන්නම්. ඒ නිසා ගරු කතානායකතුමනි, මුදිතගෙනුත් අහලා, ලංකා බැංකුවිනුත් අහලා, කංචන රත්නත්තිගෙනුත් අහලා, මේ පාර්ලිමේන්තුවට ගරු මුදල් අමාත්‍යවරයා හෝ රාජ්‍ය අමාත්‍ය කබ්‍රාල් මෙතුමා මේ පාර්ලිමේන්තුවට පිළිතුරක් ලබා දෙවි කියලා මා බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මා කියන ලදේක මා දැක්ක එක මන්ත්‍රීවරයෙක් කවුද කියලා මා නම දන්නේ නැහැ. කෑගගහා තියෙනවා මා බොරුවක් කිව්වා කියලා මා කියලා තිබෙන්නේ සත්‍යය. ඊළඟ ගරු කතානායකතුමනි, මා මේ විවාදයට අවතීර්ණ වෙනවා නම් පෞගේ කාලේ පුරාවටම ආණ්ඩුව තමන්ගේ තීන්දුව තීරණ විවිධ ගැසට් හරහා, චක්‍රලේඛන හරහා, සමහර පොරොන්දු හරහා, සමහර ප්‍රකාශයන් හරහා මේ සභාවට ඉදිරිපත් කළා තිබෙනවා. මේ ගැසට් නිවේදන, මේ චක්‍රලේඛන, මේ ප්‍රකාශයන් වල සමහර ඒවා ගරු කතානායකතුමනි මේ පාර්ලිමේන්තුව විසින් අනුමත කොට දී තිබෙන පනත්වලට පටහැනි. ඒ පටහැනිව කටයුතු කරමින් තමන්ගේ ඉතාම සමීප කුළුපඟ ජාවාරම්කරුවන් කීප දෙනෙකුට අයිතු ධනෙ උත්පාදනය කිරීම සඳහා මෙම ගැසට් නිවේදන ගසා තිබෙන බව ඔප්පු කළ හැකියි. ඒ වගේම සමහර ප්‍රකාශයන් මම ඒවා පසුව ගන්නම්. ඒවා ඒ නිශ්චිත මොහොතේ සමාජයේ සිදුවෙන අවධානයන් වෙනතකට යොමු කිරීම සඳහා කරන ලද ප්‍රකාශයන්. සමහර පොරොන්දු ජනතාව රැවටීම සඳහා ලබා දෙන ලද පොරොන්දු. ඒ නිසා ගරු කතානායකතුමනි, මේ ගැසට් නිවේදන සහ මේ චක්‍රලේඛන පිළිබඳව මා ඒ අනුව කරුණු ඉදිරිපත් කරන්න. පළමු ගැසට් නිවේදනයේ තමයි ගරු කතානායකතුමනි මා ගන්නේ මේ පොල්තෙල් වල බද්ද පිළිබඳ පනවා තිබෙන ගැසට් නිවේදනය. විශේෂම ගරු කතානායකතුමනි, මුදල් අමාත්‍යවරයාට බලය ලබා දී තිබෙනවා 2007 අංක 48 දරන විශේෂ වෙළඳ බහණ්ඩ බදු පනත අනුව බද්දක් පැනවීමට. ඒ අනුව මුදල් අමාත්‍යතුමා 2026 වෙනි මාසේ 26 ජූනි මාසේ 26 වෙනිදා අදූෂිත පොල්තෙල් සඳහා කිලෝග්‍රෑමයකට රුපියල් 150ක බද්දක් පනවනවා. කවද්දද? ජුනි 26. හැබැයි ඒ පනතේම ගරු කතානායකතුමනි ඉතාමත් වැදගත් වගන්තියක් සටහන් කොට තිබෙනවා. තුන්වන වගන්තිය යටතේ කරුණු ලබන කිසිම නියමයක්, එම නියමයේ කරුණු ලැබූ දින සිට දින 30ක් ගතවනතුරු සංශෝධනය කිරීම හෝ වෙනස් කිරීම නොකළ යුත්තේය. මේ විශේෂ වෙළඳ බඳු බදු පනත යටතේ යම් නියමයක් යම් බහණ්ඩයක් බද්දක් පනවනවා නම් ඒ මාසයක් යනතෙක් සංශෝධනය කළ නොහැකි. හැබැයි ඒ අගමැතිවරයාම, ඒ මුදල් අමාත්‍යවරයාම ජුනි මාසයේ 7 මාසයේ 10 වෙනිදා, ඒ කියන්නේ ජුනි මාසයේ 26, ජුලි මාසයේ 10 කියන්නේ සති දෙකයි. සති දෙකක් ඇතුළත නැවත ගැසට් නිවේදනයක් ගහනවා. මොකක් සඳහාද? ඒ ගැසට් නිවේදනයේ ගරු කතානායකතුමනි එතුමා කියනවා පොල්තෙල් වලට රුපියල් 150කට පවරා තිබෙන බද්ද මේ විදිහට කියනවා. පොල්තෙල් සඳහා අදාළ වන විශේෂ වෙළඳ බහණ්ඩ බද්දෙන් කිලෝග්‍රෑමයකට රුපියල් 25ක් අත්ත කරුණු ලැබිය යුතු බවට මේ නියම කරුණු ලැබි. ඉතින් 150ක බද්දක් ගහලා 125ක් අත්තරනවා කියලා නැවත දින 14ක් ඇතුළත බද්දක් ගහනවා. සංශෝධනයක් ගහනවා. වෙළඳ පනත අනුව මේක සංශෝධනය කරන්න බෑ දින 30ක් යනතෙක්. ඇයි දින 14ක් ඇතුළත රුපියල් 150 පොල් තෙල් වල බද්ද රුපියල් 125 දක්වා අඩු කරේ? එය පනතට පටහැනි. මේ පාර්ලිමේන්තුවට කියන්න ඕන. ඒ විතරක් නෙමෙයි ගරු කතානායකතුමනි, නැවත දෙසැම්බර් මාසේ 15 වෙනිදා චක්‍රලේඛනයක් නිකුත් කරනවා. මුදල් අමාත්‍යාංශයේ අග්‍රාමාත්‍යවරයා මුදල් ඇමතිවරයා හැටියට මේ පනත යටතේම මේ සංශෝධන දෙකම අයින් කරලා 125ට කරනවා කියලා. ඒ දෙසැම්බර් මාසේ පළවෙනි 15 වෙනිදා වළංගුයි කියනවා. හැබැයි ගරු කතානායකතුමනි, දෙසැම්බර් මාසේ 14 වෙනිදා එක්තරා සමාගමක්, මා සමාගම පසුව කියන්නම්, මෙට්‍රික් ටොන් 7000ක පොල් තෙල් සහ තව කුඩා සමාගම් දෙකක් මෙට්‍රික් ටොන් 300කට ආසන්න පොල් තෙල් ප්‍රමාණයක් දෙසැම්බර් 14 වෙනිදා නිදහස් කරගන්නවා. මොකද්ද කරේ? අර 125ට වෙනස් කරන ලද බද්ද දෙසැම්බර් 14 වෙනිදාට උපයෝග කරගන්නවා. ඊට පස්සේ ජූලි මාසේ 10 වෙනිදා නිකුත් කරන ලද රුපියල් 25 බැහැර කළ යුතු කෙනත් උපයෝග කරගන්නවා. උපයෝග කරගන්න රුපියල් 100ට අයින් කරගන්නවා වෙළඳ පොලේ විල්මා ආයතනයේ. මෙට්‍රික් ටොන් 7000ක් ඔහුගේ සාමාන්‍ය අනිත් පොල් තෙල් ආනයන කරුවන් රුපියල් 125 බද්ද වෙනකොට විල්මාට විතර රුපියල් 100ට දෙසැම්බර් 14 වෙනිදා බදුවලින් නිදහස් කරගන්නවා. ඒ කියන්නේ රුපියල් 1000 වැඩි කිරීම සමාන 1000 වැඩි කිරීම, ඒ කියන්නේ මෙට්‍රික් ටොන් 1000යි වෙන 7000 වැඩි කිරීම 1000 වැඩි කිරීම 25. ඒ කියන්නේ මිලියන 175ක අයිතු ලාභයක් දෙසැම්බර් 14 වෙනිදා ලබා ගන්නවා. එනිසා ගරු මුදල් අමාත්‍යවරයා මේ පාර්ලිමේන්තු පිළිතුරක් ලබා දිය යුතුයි. ජුනි මාසේ 26 වෙනිදා 150ක් කරලද බද්ද ජුලි මාසේ 10 වෙනිදා මාසයක් යනතෙක් සංශෝධනය කිරීමට ඉඩකඩ ලබා නොදී තිබියදී ඇයි දවස් 14ක් ඇතුළත පනතත් උල්ලංඝනය කරමින් සංශෝධනය කරේ කියන එක මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන්න ඕන. ඊළඟ කරු කතානායකතුමනි, තව ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කරා. ඒ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරන්නේ ගරු කතානායකතුමනි, පතල්ලා ඛනිජ ද්‍රව්‍ය පනත අනුව 1992 අංක 35 දරන මේ පාර්ලිමේන්තුව සම්මත කරලද පතල්ලා ඛනිජ ද්‍රව්‍ය පනතක් තිබෙනවා. ඒ පනත අනුව ගරු කතානායකතුමනි, මේ පනතේ 26 වෙනි වගන්ති අනුව කියනවා කිසියම් තැනැත්තෙකු විසින් ඛනිජ ද්‍රව්‍ය සඳහා ගවේෂණ කිරීම, පතල් කැණීම, ඒවා ප්‍රවාහන කිරීම, සකස් කිරීම, වෙළඳාම් කිරීම, අපනයන කිරීම කියන තත්කාර්යන් සඳහා බලපත්‍රයක් අවශ්‍යයි. ඒ කියන්නේ වැලි ප්‍රවාහනය සඳහා, පස් ප්‍රවාහන සඳහා බලපත්‍රයක් අවශ්‍ය බව සඳහන් කොට තිබෙන්නේ පනතෙන්. එනිසා වැලිසා පස් සඳහා ප්‍රවාහන බලපත්‍ර අයින් කරනවා නම් එය අයින් කළ හැකි වන්නේ පනත සංශෝධන කිරීමෙන් පමණයි. එනිසා මේ පනත අනුව තමයි ඛනිජ ද්‍රව්‍ය ගවේෂණ කිරීම, කැණීම් කිරීම, ගොඩ දැමීම, ප්‍රවාහන කිරීම, වෙළඳාම අපනයන කිරීම සියල්ලට බලපත්‍රයක් අවශ්‍යයි. හැබැයි මේ බලපත්‍ර අයින් කර කොහොමද අයින් කරන්නේ? SM චන්ද්‍රසේන එවකට පරිසර අමාත්‍යවරයා මෙහෙම කියනවා. එතුමා කියනවා ගරු කතානායකතුමනි, මේ දෙරණ නාලිකාවේ නිසා 100% සුවර් අදින් පස්සේ වැලි ප්‍රවාහනය කරන්න අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලපත්‍ර අවශ්‍ය නැතයි කියලා තීන්දුව කළා. කොහොමද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට පනතකින් දීලා තියෙන බලයක් උල්ලංඝනය කරන්න බලය දීලා තිබෙන්නේ? ඔහු කියනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තීන්දුව කරාලු අදින් පස්සේ. අර එතුමා අර බදුල්ල ගම්මානකට ගිහිල්ලා කිව්වනේ ගරු කතානායකතුමනි ඔහුගේ වචනය චක්‍රලේඛනය කියලා. ගරු කතාවේ ඒවා ඇති ගල් යුගයේ, ඒවා ඇති නැ ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්ට සම්පන්න යුගයේ. ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්ට සම්පන්න යුගයක ඒ කාලරාම් නීතිරාම් මේ පාර්ලිමේන්තු විසින් ජනතාව විසින් තෝරාපත් කරන ලද නියෝජිත ආයතන වලින් තෝරාප සම්මත කොට තිබෙනවා. හැබැයි මේ කැණීම් බලපත්‍රය අයින් කරන්න ඒක අනුව. ඒ අනුව මොකද කරන්නේ? ඒ අනුව ගරු කතානායකතුමනි පොලිස්පතිවරයාට සභාපති භූවිද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශයේ අනුර වල්පොල මෙහෙම ලිපියක් යවනවා. ඒ ලිපිය කියන මෙහෙම 2026 වෙනි මා දින සිට බලපැවැත්වන පරිදි 2026 1 දින සිට බලපැවැත්වන පරිදි ඉදිරියට නැවත දැනුම් දෙනතුරු ඛනිජ ප්‍රවාහන සඳහා අවශ්‍ය වන ප්‍රවාහන බලපත්‍ර ක්‍රමයේ తాවකාලික ඉවත් කිරීමට ක්‍රියා කරන ලෙස ගරු පරිසර සහ වනජීවි සම්පත් අමාත්‍යතුමා විසින් 2026 5 වෙනි දින මා වෙත දුරකථනයෙන් ඇමතු මැද්දී උපදෙස් ලබා ඇත. එකෙන රටේ 50 සම්මත කරන මේ පාර්ලිමේන්තු හැබැයි භූවිද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශ සභාපතිවරයා පොලිස්පතිවරයාට යවන නියෝගයක් ඇමතිවරයා දුරකථනයෙන් කතා කරලා මේව අයින් කරන්න කිව්වා. ඒ නිසා මෙතෙක් පස්සේ පරීක්ෂා කරන්න එපා කියලා. මේ ඉඩ හදලා දුන්නේ කාටද? මේ සාමාන්‍යයෙන් ගමක තමගේ කුඩා අත්විවාරම දමාගෙන ඉන්න සඳහා ඔය කියන වැලිට ට්‍රැක්ටරයක් වැලි කියුබ් එකක් දෙකක් ගොඩ දා ගන්න අයට නෙවෙයි. මේ ඉඩ හදලා දුන්නේ තමගේ ගෙපල පුරවා ගැනීම සඳහා තමගේ වත්තේ කෙළවරකින් පස් කූඩයක් දෙකක් කපා ගන්න මිනිසුන්ට නෙවෙයි. මේ ඉඩ හදලා දුන්නේ කාටද? මේ රටේ පරිසර විනාශයට වග කියන
මහා පරිමාණ වැලිසා පස්ජාවාරම් කරුවන්ට සමහර අය පාර්ලිමේන්තු නියෝජනය කරනවා. සමහර අය ගරු සභාපති ගරු කතානායකතුමනි සංස්ථාවල සභාපති දුර හොබ වුණා. සමහර අය පළාත් සභාවල മന്ത്രി දුර හොබ වුණා. වැලිතොටපොළ අයිතිකාරය පස්තොටපොළ වල අයිතිකාරය ඒගොල්ල තමයි වැලි ගොඩ දාන්නේ. ඒගොල්ල තමයි පස් කපන්නේ. දැන් මේ පනතෙන් තිබු බලය සංශෝධනය කරේ කුමටද? ජනතාව වෙනුවෙන්ද? නෑ ගරු කතානායකතුමනි, එය සංශෝධනය කරලා දුන්නේ අන්කවරකටවත් නෙවෙයි, වැලි ජාවාරම් කරුවන්ට සහ පස් ජාවාරම් කරුවන්ට. ඒ නිසා පනත උල්ලංඝනය කරමින් පනතේ තියෙන බලතල වලට පටහැනිමින් ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් මත පදනම්ව එස්.එම්. චන්ද්‍රසේන අමාත්‍යවරයාගේ දුරකථන ඇමතුමට අනුව මේ බලපත්‍ර ඉවත් කිරීම නීති විරෝධී, මේ ජාවාරම් කරුවන්ට දොරටු විවෘත කිරීම. ඊළඟ ගරු කතානායකතුමනි, තුන්වෙනි සංශෝධනය පොල් පිළිබඳ ගැසට් එකක් ගැහුවා. ලංකාවේ පළවෙනි වතාවට පොල් පිළිබඳ ගැසට් එක ගහලා කිව්වා පොල් මිල එළ යනවා. ඒ නිසා මේ පොල් මිල පාලනය කරන්න ඕන. පොල් මිල පාලනය කිරීම සඳහා පොල් වල ප්‍රමාණය අනුව වට ප්‍රමාණය අනුව මිල තීරණ කරනවා කිව්වා. ඒ අනුව කිව්වා ගරු කතානායකතුමනි, වට ප්‍රමාණය අඟල් 13ට වැඩි පොල් රුපියල් 70යි, වට ප්‍රමාණය අඟල් 12යි 13යි අතර ගෙඩියක් රුපියල් 65යි, වට ප්‍රමාණය 12ට අඩු ගෙඩියක් රුපියල් 60යි කියලා. එකෙන වට ප්‍රමාණය අනුව කිව්වා අඩිවලි. ඊට පස්සේ පාරිභෝගික අධිකාරියේ කවුද අපේ ජෙනරාල් මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මෙතුමා කිව්වා අපි වටලනවා මීට වඩා වැඩි මිලට පොල් විකුණන අය කිව්වා. දැන් මොකද තියෙන්නේ? අපේ රටේ තියෙනවා ගරු කතානායකතුමනි 1995 අංක 35 දරන මිනුම් මේකක ප්‍රමිති සේවා පනත. මේ පනත අනුව අපේ රටේ පිළිගන්නලද මිනුම් මේකක මොනවද? මොහු කියන්නේ අඟල් 13ට වැඩි පොල්, අඟල් 12ත් වට ප්‍රමාණය අඟල් 12ත් 13ත් අතර පොල්, අඟල් 12ට අඩු පොල්. ගරු කතානායකතුමන අපේ ප්‍රමිති පනත අනුව අපේ රටේ පිළිගත් මිනුම් මේකකේ තමයි දිගමැනීම සඳහා මීටර. ඒ නිසා අඩිවලින් ගැසට් ගහලා අධිකරණ නඩුවක් දාන්න බෑ. රාත්වල් වලින් බර කෙරලා ඒ බර තිබෙන්නේ නැහැ කියලා අධිකරණ නඩුවක් දාන්න බෑ. අධිකරණ නඩුවක් දාන්න පුළුවන්කම තිබෙන ගරු කතානායකතුමනි, පාන් රාත්වලක අද බර තීරණය කරලා තියෙන ග්‍රෑම් 450යි. රාත්වලයි කියලා නෙවෙයි, ඒ වයිති ටිකක් 70 දශකයේට. අද පාවිච්චි කරන්නේ මෙට්‍රික් මිනුම් මේකක. ඉතින් මෙට්‍රික් මිනුම් මේකක තමයි පනතෙන් අපි සංශෝධන කරලා දීලා තියෙනවා. එතර කරු කතානායකතුමනි, පනතෙන් සංශෝධනය කරලා දීලා තිබෙනවා වට ප්‍රමාණය, දිග ප්‍රමාණය, මෙනුක මිනුම් මේකකේ, මිනුම් මේකකේ මීටර. හැබැයි ජෙනරාල් ශාන්ති සනායක ගැසට් ගහනවා පොල් වලට අඟල් වලින්. මොනවද මේ අඩුමතරේ පනතක් කියවන්න කියන්නේ? මේජර් ජෙනරාල් යුද්ධයට කරන්නේ නැති, හැබැයි මේජර් ජෙනරාල් පොල් විකුණන්න යන්න එපා. මම කියන්නේ ඉතරයි. හරි කරු කතානායකතුමනි, ඒක ව්‍යාපාර වැඩක්. ඒ නිසා මම දැනගන්න කැමති ඒව ඒ විතරක් නෙවෙයි. දැන් මීටර් වලුත් අඟල් වලුත් ඒ මිලටත් නැහැ. ඒ නිසා මම එකයි කියන්නේ, මුද්‍රණ දෙපාර්තමේන්තුවේ කඩදාසිත් මේ සඳහා යන තීන්තත්, මුද්‍රණ රාජ්‍ය මුද්‍රණ සංස්ථාවේ වියදමත් මේ කිසි පළක් නැති ගැසට් එකේ වියදම් කරන්න එපා කියලා මම ආණ්ඩුවට කියනවා.
හොරුවන්, අපේ කාල වේලාව අවසන් වෙගෙන යනවා. අපි ඔයගලන්ට හිතන්න යමක් තියලා මොකක්ද අපේ රට වෙන්නේ කියලා අපි ඔබෙන් සමුගෙන යන්නම්. එහෙනම් ලබන සතියේත් අපි හම්බෙමු. තවස් සීසන් එක වැඩසටහන ලාගින් ඔබ සැමට
සුභ රාත්‍රියක්.
අහසට පිඹිනා එරන් කලේයා, පොළවට පිඹිනා භූමි කලේයා. එරන් කලේයා, පොළවට පිඹිනා භූමි කලේයා, රන් මුතු දහසක් වටින කලේයා, නොබිඳින්නේ නෝ මගේ කලේයා. අහසට පිඹිනා එරන් කලේයා, පොළවට පිඹිනා භූමි කලේයා.
ඔබට